මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආදිවාසමක ශීලයේ සමාදන් වෙන නමස්කාරය කියන බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි තတိယံපි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි හරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි ඉසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පණ්ඩුපලාසෝවදානිසී යමපුරිසාපිචතං උපට්ඨිතා උයෝගමුඛේ ච තිඨසී පාථේයම්පිච තේන විජ්ජති සෝකරෝහි දීපමස්තනෝ ඛිප්පං වායම පණ්ඩිතෝ භව නිද්ධාන්ත මලෝ අනංගනෝ දිබ්බං අරිය භූමිමේහි සීති සදහවක් පින්නතුනි සසර පැවැත්ම තුල ක්‍රියාත්මක වන කර්ම චක්‍රයේ බලය බිඳින්න උපකාර වෙන්නේ ධර්ම චක්‍රයයි. කර්ම චක්‍රයටම යටත් වෙලා දුකෙන් දුකටපත් වෙන ලෝක සත්වයාට විමුක්තියක් උදා වුණේ බුදුරජාණන් වහන්සේ මතු කර දුන්න ධර්ම චක්‍රේනුයි. කර්ම විපාකවල භයානකත්වය මෙනෙහි කිරීම තුළින් ධර්ම මාර්ගයට එළඹෙන්න අවශ්‍ය සංවේගය මතු කර ගන්න පුළුවන්. දැන් අද මේ මාතෘකා කරගත්තු ගාථාවට අදාළ නිදාන කතාවනොත් බරපතල කර්ම විපාක මෙලොවම පරිසම් දෙන හැටි විපාක විඳින්න වෙන හැටි පෙන්නුම් කරනවා. සවැත් නුවර හිටියා දවඝාතකයෙක් අවුරුදු 50 ගණනක්ම දවඝාතක රස්සාවේ කරමින් මරණ ගවයින්ගේ හොඳ මස් කොටස උයවාගෙන අඹු දරුවන් එක්ක ඒවා අනුභව කරන අතරේ ඉතිරි හරිය විකුණමින් ජීවත් වුණේ. එක දවසක් දා මේ මිනිසයා ගව මස් විකුණලා ඉවර වෙලා නාන්න යන්න ලෑස්ති වෙලා භාර්යාවට කිව්වා අර හොඳ මස් කෑල්ල මට උයලා තියන්න කියලා. ඒක දීලා ගියා. ඉතින් නාන්න ගිය අතරේ මේ මිනිසයාගේ යාළුවෙක් ඇවිල්ලා මේ භාර්යාවට කියනවා අපේ ගෙදරට මේ කෙනෙක් ඇවිත් ඉන්නවා විකුණන්න මස් ටිකක් ගන්න පුළුවන්ද කියලා. එතකොට භාර්යාව කියනවා ඔබේ මිත්‍රයා මස් විකුණලා ඉවර වෙලා නාන්න ගියයි දැන් විකුණන්න මස් නැtei කියලා. ටිකක්වත් නැද්ද කියලා හැමාරුවාම මොන්න අර ඒ උයන්න දීපු මස් කෑල්ල විතරයි තියෙන්නේ කිව්වා. ඉතින් මේ පුද්ගලයා කල්පනා කළා මේ කවදාවත් ඒ මස් කෑල්ල නම් දෙන්නේ නැහැ කියලා බලාත්කාරයෙන් මේක අරගෙන ගියා. ඊළඟට අර දවඝාතකයා ඇවිල්ලා ආහාර ගන්න සූදානම් වෙනකොට මේ භාර්යාව පලා කොල්ල එක්ක බතක් ඉස්සරහින් තිව්වා. මේ මිනිහයා ඇහුවා කෝවා මස් කියලා. ඇයි එතකොට මස් නැහැ කිව්වා. ඇයි මම දුන්න නේද මස් කෑල්ලා. එතකොට ඔන්න ඒ භාර්යාව කිව්වා ගතන්තරේ මෙහෙම ඔබේ යාළුවෙක් ඇවිල්ලා මස් ඉල්ලුවා මම එපයි කියද්දි කියද්දි බලාත්කාරයෙන් අරන් ගියායි කියලා. මස් නැතුව මට බත් කන්න බෑ කිව්වා. නෑ නෑ ඉතින් වෙන කරන්න දෙයක් නෑ දැන් මොනවා ඔය තියෙන හැටියට කන්නේ කිව්වා. ඉතින් ඊළාට තරහින්ම ඒ බත් ටික ආපහු ඇරලා මේ මිනිහයා පිහියත් අරගෙන ගේ පිටිපස්සට ගිහිල්ලා ගේ පිටිපස්සෙ හිටිය හරගගේ රටේ අත දාලා දිවේ එළියට ඇදලා මුලින්ම කපලා අරගෙන ඇවිල්ලා අර ගිනි අඟුරු වල දාලා පුළුස්සලා කන්න ලෑස්ති වුණා. ඉස්සෙල්ලා බත් කටක් කාලා අර බදපු මස් කෑල්ල කටේ තියෙනවත් එක්කම මේ මිනිහයාගේ දිව එහෙමම ඒ කර්ම විපාක වශයෙන්ම කැපිලා දිව කැඩිලා කියලා කියනවා. ගෙහ ගැලවිලා බත් පිඟානට වැටුණා. ඉතින් ලේ පෙර පෙර හතර ගාතෙන් මේ ගේ එහා මෙහා දුවනවා. මේක දැකලා අර භාර්යාව එතකොට ඒ පුතත් ළඟ හිටියා. කියනවා පුතේ පේනව නේද දැන් මේ කර්ම විපාකේ ඔබ මැත්තේ වැටිවි ඒක නිසා මං ගෙනවත් සොයන්නේ නැතුව පණ බේරගෙන යන්නේ කියලා. ඉතින් මේ ළමයාත් මවට වැඳලා පිටත් වෙලා ගියා. එතන කියන හැටියට තත්සරාණුවරටම මේ ගෙදරින් පිටත් වෙලා මෙහෙන් පිටිම පැනලා ගියා වගේ ගියා. ඉතින් ඒ අතරේ අර ගවයක් මලා අර මිනිසයා අර විදියට විලාප තියමින් හරකෙක් වගේ හැසිරිලා ඊළඟට මැරිලා නිරයේ උපන්නා. එතකොට ඒ ගවඝාතකයාගේ කතන්දරය එතනින් ඉවරයි. ඔතන ඉඳලා තියෙන්නේ ගවඝාතක පුත්‍රයා පිළිබඳ ප්‍රවෘත්තියයි. ඉතින් මේ තරුණයා ඒ ප්‍රක්ෂලාවට ගිහිල්ලා එතන කියවෙන හැටියට ස්වර්ණාභරණ හදන ඒ ගුරුවරයෙක් ළඟ ඒක පුහුණු වුණා. ඉතින් ඒක හොඳට පුහුණු වෙලා එක දවසක් දා ඒ ගුරුවරයා රන්කරු ගුරුවරයා ආචාර්යවරයා ගමට යන්න අවශ්‍යතාවක් වෙලා යම්කිසි ආභරණයක් හදන්න මෙයාට පැවරුවා. ගිහිල්ලා එනකොට මේක ඉතාමත් හොඳින් ඒක හදලා තියෙනවා දැකලා සතුටු වෙලා දැන් ඉතින් මෙයාට තමන්ගේ ජීවිකාව කරගෙන ඉන්න පුළුවන් කියලා. ඒ කාලේ ඔය දිසාපාමක ආචාර්යවරුන්ගේ සිරිතක් තියුණා උපාධිය දෙන්න වගේ හොඳම ගෝලයාට දෙන්නේ තමන්ගේ දුවණියයි. ඒ වගේ තමන්ගේ දියණියත් පාවා දීලා අන්න එතන ඉඳලා තියෙන්නේ මේ කාලේ කියන හැටියට හොඳ සාර්ථක ජීවිතයක්. ඒ අර ගවඝාතක පුත්‍රයා දැන් රන්කරුවා ගත කළා දූ දරුවන් නැතිව. කල්යාමේදී මේ මිනිසයාගේ පුතුන් සවැත් නුවරට ගිහිල්ලා පදිංචි වුණා කියලා කියවෙනවා. නමුත් ඒ පියා තක්සලාවෙමයි හිටියේ. ඒ සවැත් නුවරට ගිහිච්ච ඒ රන්කරු ගවඝාතක පුත්‍රයාගේ දරුවෝ බුදු පියාණන් වහන්සේගෙන් ධර්මයේ මාල හොඳට ශ්‍රද්ධාවන්ත වෙලා කල්පනා කළා අපේ තාත්තා දැන් ඉතින් බොහොම වයස්ගත වෙලා පිනක් දහමන් නොකර ඉන්නවා. ඒ වෙනුවෙන් පිනක් කරන්න ඕන කියලා ඒ තමන්ගේ පියා ගෙදරට ගෙන්නවලා බුද්ධ ප්‍රමුඛ සංඝයා වහන්සේට දානයක් පූජා කරන්න සූදානම් වුණා. ඒ දාණයට බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝයා වහන්සේලා වැඩම කළාම හොඳ හැටි ඒ දාණය පූජා කරලා දැන් මේ විදිය දානවලට කියන්නේ දැන් මේ පින්නතුන්ට නිතර අහන්නේ මතක භක්ත එහෙම නැත්නම් මලබත මරුණට පස්සේ මව්පිය ආදීන් මරුණට පස්සේ දෙන දාන. නමුත් මෙතන මේ කියන්නේ විශේෂම දානයක්. ඒකට කියනවා ජීව භක්ත කියලා. තමන්ගේ ජීවත් වෙන පියාණන් වෙනුවෙනුයි මේ දාණය දෙන්නේ. එතකොට ඒ අපි හිතමු මේ වයස්ගත මිනිසයා ඉන්නවා. අර ඒ දාන කලමනා ආදිය ඒ පියාණන්ට අතගස්සවලා හරි එහෙම මොකක් හරි ක්‍රමයකින් හිතට ඒක තමන්ගේ දානයක් කියන අවබෝධය දීලා බුදුරජාණන් වහන්සේ අතුරු සංඝයා වහන්සේලාට ඒ දාණය පූජා කළා. දාන පින්කමින් පස්සේ මේ පුත්‍රයෝ බුදු පියාණන් වහන්සේට ආරාධනා කළා. අපේ පියාණන් වෙනුවෙන් මේ දාණය දුන්නේ මේ පියාණන්ට අනුමෝදනාවක් කරන්න කියලා. තමන්ට නෙවෙයි පියාණන්ට අනුමෝදනාවක් කරන්න කියලා. අන්නේ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ යම්කිසි දේශනාවක් පැවැත්වුවා. සමහර විට බුදුරජාණන් වහන්සේට පෙන්ව ඇති මේ දවඝාතක පුත්‍රයා තුළ යම්කිසි කුසල ශක්තියක් තියෙනවා කියලා. ඒකට එල්ල කළා යම්කිසි දේශනාවක් පැවැත්වුවා. ඒ දේශනාවේ අපිට හිතා ගන්න තියෙන අවසානයේට ඒකේ සාරය හකුලලා දක්වන විදිහේ ගාථා දෙකක් තමයි අපි දැන් මේ මාතෘකාව වශයෙන් දැක්වේ ධම්මපද ගාථා දෙක. ඒ ගාථාව දැන් අපි ආයෙත් එක සාමාන්‍යයෙන් අර්ථය මතු කර ගන්න කියමු. කණ්ඩු පලාසෝව දානිසි. කණ්ඩු පලාස කියලා කියන්නේ දැන් ගස්වල වැටෙන්න ලං වුණාම කොළ පඳු පාටට හැරෙනවනේ, දුඹුරු පාටට වගේ පඳු පාටට හැරෙනවනේ. අන්න එතකොට බුදු පියාණන් වහන්සේ ඒ උපමාවයි මෙතන දෙන්නේ. මේ මහලු උපාසක උන්නේ අමතලා කියනවා, ඔබ දැන් අර ගහකින් වැටෙන්න සූදානම් වෙන පඳු පාටට හැරෙමු කොළයක් වගේ. ඊළඟට යමපුරුෂාපිච තං උපට්ඨිත. යමපුරුෂයෝ ඔබ පිළිගන්න ලෑස්ති වෙලා ඉන්නවා. උයෝග මුඛේච තිට්ඨසි. උයෝග මුඛය කියලා කියන්නේ දැන් ගමනක් යන්න පිටත් වෙලා දොරකඩට ඇවිල්ලා ඉන්නවා වගේ, පරලොවට යන්න පිටත් වෙ යන්න සූදානම් තැනට ඇවිල්ලා දැන් ඔබ ඉන්නවා. පාතේයම් පිච තේන විජ්ජති. ඔබට මගට බතක් නැහැ, මග වියදමක් නැහැ. පාතිය කියලා කියන්නේ මගට වියදම, මග වියදම. එහෙම නැත්නම් මගට බත. බත් මුලක් නැහැ. ඔන්න ඒ මහලු මිනිසයාට සංවේගයක් ඇති වෙන විදිහට ඒ මුල් ගාථාව. ඔන්න ඊළඟ ගාථාව. සෝ කරෝහි දීප මත්තනෝ. ඒක නිසා ඔබ Tamanට දිවිනක් හරිගස්ස ගන්න, දිවිනක් පිටක් සකස් කරගන්න. කිප්පං වායම පඬිතෝ භව. ඉක්මනින් උත්සාහ කරලා පඬිතෙක් වෙන්න. නිද්ධාන්ත මලෝ අනංගනෝ. මල කඩ ඉවත් කරලා නික්ලේශී වෙන්න. නික්ලේශී වෙලා තිබ්බං අරිය භූමියේ හිසි. දිව්‍යමය ආර්ය භූමියට පැමිණෙන්න. දිව්‍යමය ආර්ය භූමිය කියන එක ඔය පොත්වල තෝරන්නේ නේ. නැත්නම් දිව්‍ය ලෝක නෙවෙයි, ඔය අනාගාමී අය යන ඒ සුද්ධාවාස නමින් හැඳින්වෙන්නේ බ්‍රහ්ම ලෝකයි. ඒ ලෝකවලට එන්න කියලා. ওই දෙට ඒ ගාථාව දාල බව සඳහන් වෙනවා. ඊළඟට ඒ ගාථාල මේ මහලු මිනිසයා ඒ ගවගහතක පුත්‍රයා සෝවාන් වුණා කියලා කියනවා. සෝවාන් වෙලා. නමුත් ඔන්න එතනින් ඉඳලා තව යනවා. ඉදිරි දවසටත් දාණයට ආරාධනා කළ අර දරුවන් තමගේ පියා වෙනුවෙන්. දෙවෙනි දවසෙත් අර වගේම බුද්ධ ප්‍රණම සංඝයා වහන්සේලාට දාණිය පූජා කරලා බුදු පියාණන් වහන්සේට ආරාධනා කළා අනුමෝදනාවක් කරන්න කියලා පියාට. ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ වදාළ ගාථා දෙක තරමද්දුරට අර කලින් කියපු ගාථා වලට සමානයි. විශේෂ වෙනස්කමක් වශයෙන් අපිට කියන්න තියෙන්නේ ඒ මුළු ගාථානයටත්. ඒ දෙවෙනි ගාථාව අවසාන වන්නේ අර මුල් එකේ කිව්වේ දිබ්බං අරිය භූමිය ඒ හිසි කියලා කියන එකයි. මේක කිව්වේ නපුන ජාති ජරං උපේ හිසි. මේ කියන විදියට වීරිය කළා ඉක්මනින් පඬිතෙක් වුණොත් ඔබ නැවතත් උපතකට ජරාවකට පැමිණෙන්නේ නැත. මේක ඊට වඩා ගැඹුරු විදියට සාහිත්‍යකාවදින විදියට ඒ ගාථාව කිව්වා. ඒ ගාථාව සහිතේ දේශනාව අහලා ගාථාදික පමණක් නෙවෙයි අපිට හිතා ගන්න තියෙන ඒ ගාථා ගැන සඳහන් වුණාට ඊට කලින් බුදු පියාණන් වහන්සේගේ දේශනා විලාසය අනු ආනුපුබ්බී කතා කියලා කියන අනුපිළිවෙල කතා, දාන කතා, සීල කතා, සග්ග කතා ආදී වශයෙන් ඒ අනුපිළිවෙල කතාවකින් පස්සේ සාමාන්‍යයෙන් බුදු පියාණන් වහන්සේ මේ විදිහේ අවස්ථාවල දේශනා කරන්නේ. ඉතින් අපිට හිතා ගන්න තියෙන ඒ දේශනාව අහලා අර මිනිසයා අනාගාමි වුණා කියලාත් කියනවා. එතකොට මේ ගවඝාතක පුත්‍රයා මොන කතාවේ දෙපැත්ත. ඉතින් අපි අර පටන් ගත්තේ කර්ම චක්‍රයයි ධර්ම චක්‍රයයිනේ. ඉතින් අර කර්ම චක්‍රයටම ඉඩ ලැබුණා නම් අර ගවඝාතක පුත්‍රයා අපාගාමී වෙන්නයි තිබුණේ. දැන් බුදු පියාණන් වහන්සේගේ ධර්ම චක්‍රය පිළිහිට කරගෙන අන්තිමට අනාගාමි වුණා. ඔන්න වෙනස. ඒක තුලමත් ගැඹුරු අදහසක් තියෙනවා. දැන් ඔතන ඉඳලා අපි ටික ටික විග්‍රහ කරන්න බලමු මේ කතාවත් ගාථාවලු. දැන් මේ කතාවේ මුල හරියෙන් අපට හොඳටම පැහැදිලිව පේනවා අර දලධාතකයා ඉතාමත්ම ක්‍රූර අන්දමින් තමන්ගේ ආහාරයට මස් රසය නැති නිසා තමන්ගේ දිව පිනවන්න අර ගවයාගේ දිව කැපුවා. ඒ කොයි තරම් ක්‍රූර දෙයක්ද. ඉතින් කොට අන්න ඒ ක්‍රූරත්වය නිසා ඒ විපාකේ එතනම ලැබුණා. ඒ බඳු විපාක සමහර ඔය ධර්ම කතාවල කුතිකුත් සඳහන් වෙනවා. මේ කාලේ පවා ඒ බඳු දේවල් මේ පිණිසුන්ට අහන්න ලැබෙනවත් ඇති. ඒකට කියන්නේ කම්ම සරික්ඛක විපාක කියලා. කර්මය හා සමානම විපාක. ගේ පිටිපස්සේ අර ගවයා දිව නැතුව එහාට මෙහාට දුවනවා. ගේ ඇතුලේ මේ ගව ඝාතකයා දිව නැතුව එහාට මෙහාට දුවන ගවයා වගේ බෙරිහන් දිදී. ඔන්න කොහොමද එතකොට කර්මය හරියටම ගැළපෙනවනේ. ගිහිලා එනට අන්තිමට නිරේ. එතකොට මේ නිරාදුක පිළිබඳ පූර්ව දර්ශනයක් පෙරහුරුවක් සම්දර්ශනයක් තමන්ගේ භාර්යාවටත් පුතාටත් වෙන්නවා ඒ ගවඝාතකයා. එතකොට ඒ සම්දර්ශනයෙන් බය වෙලා ඇති වුණ සංවේගය නිසා තමයි අර දරුවා අම්මට වැඳලා. එතන කියන්නේ අම්මට වැඳලා පිටත් වෙලා ගියා සදහටම. ඊට අක්ෂරාණුවරට ගියා. කොයිතරම් සංවාගයක් ඇති වෙන්නේ නැද්ද තමන්ගේ මවත් ඇත්ත ඇරලා යන්නේ. ඉතින් කොහොම හරි ඒක ඒ පැත්තෙන් අපිට පේනවා. එතකොට ඒක අනු හුඟක් හිතා ගන්න පුළුවන් මේ පින්වතුන්ට. සමහර විට මේ කාලේ ඊටත් වඩා ක්‍රූර අන්දමේ සත්ව ඝාතන වෙන බව මේ පින්නතුන්ට සිහියට නැගිනව ඇති. ඒ හැම එකකටම මේ විදිහට විපාක නොවුනාට අපිට හිතා ගන්න තියෙන්නේ ඇතැම් විට අතීත මනුෂ්‍ය ආභාවය ලබා දෙන්න හේතු වුණු කර්ම ශක්තියේ දැඩි බව නිසා ඒකේ ශක්තිය නිසා තාම ඔරොත්තු දෙනවා පාප කර්ම ඇතැම් අයට. නමුත් වැටෙන වෙලාවට වැටෙනවා. වැටෙන්නේ නිරයට. එහෙම නැත්නම් තිරිසන් යෝනි ආදී විපාක ඉඳින්න සිද්ධ වෙනවා. ඒ අපි කවුරුත් දන්නවනේ. ඒ ධර්ම කතාවල් ආශ්‍රයෙන් ඔන්න ඔකයි. එතකොට ඒ කතාවේ මුල් හරියෙන් අපිට ගන්න තියෙන්නේ කොයිතරම් භයානක තත්වයකට මේ දවඝාතික කර්මය වගේම මස් රසයට ලෝභ වීම. ඒකේ ආදීනවත් අපිට පේනවා. දිව පිනවන්න. මේ දෙකේකට යන්නේ. ඉතින් දවඝාතකයන් කරන්නේත් මාංශ භක්ෂණය කරන අය සඳහායි. එතකොට ඒව කොච්චර කෑවත් මදි නිසා තමයි බත් මස් රස නැතුව කන්න බැරි තත්වයකට අර දවඝාතිකයාපත් වෙලා මස් නැතුව බත කන්න බැරි නිසා අර ගවයාගේ දිව කැපුවේ. ඉතින් මේවා කාලය ඇති වෙන දෙයක් නෙවෙයි මස් කියන එක. එහෙමනම් එපා වෙන්න ඕනේ ඉස්සෙල්ලම ගවඝාතකයාට. ඉතින් ඔන්න ඔය වගේ හුඟක් මේ පින්නතුන්ට ඒ ආශ්‍රයෙන් හිතා ගන්න පුළුවන්. අපි එතෙන්ින් ඒක ගැන නවත්තලා අපි ඊළඟට යමු මේ කතාවේ අනිත් කොටසට. ඒ වැනිත් යම් යම් දේවල් ගන්න තියෙන නිසා මේක පොඩි කෙටි කාලය තුල. දැන් ඊළඟට බලමු අපි අර පුතා අන්තිමට රන් කදුවෙක් වුණා. වැඩි විස්තර නැතත් දක්ෂ විදියට දක්ෂ උපාධිලත් රන් කරුවෙක් වෙන්න ඇති. ඊළඟට ඒ දරුවන් ගැන හිතලා බලනකොට අන්න ඒ අමුතුවෙන් සඳහන් නැතුණත් ඒ දරුවන්ගේ ගුණවත් බව පියා වෙනුවෙන් කළ ඒ පින්කමෙන්ම අපිට තේරෙනවා කොයිතරම් වටින දෙයක්ද කියලා. දැන් මේ කාලේ ඇත්ත වශයෙන්ම අර මව්පියන්ටත් ජීවත්ව ඉන්න කාලෙත් හොඳට සලකලා මිය පරලොව ගියාම අවුරුදු ගණනක් තිස්සේ සිහිපත් කරලා පින් අනුමෝදන් කිරීමේ අදහසින් දන් දීමේ චාරිත්‍රය තියෙනවා. සමහර අය ඇතැම් විට ජීවත්ව ඉඳෙද්දී මව්පියන් ගැන නොතකා තම තමන්ට කැමති හැටියට විදේශගත වෙලා හොඳට සැප විඳලා මිය පරලොව ගියා කියලා අහන්න ලැබුණාට පස්සේ ඇවිල්ලා ලෝකෙට පෙන්වන්න එහෙම දාන දෙන අය ඇති. නමුත් ඊටත් වඩා දුර්ලභ සංකල්පයක් තමයි ජීවමාන තමන්ගේ මව්පියන්ට මව්පියන් වෙනුවෙන් කරන්න පුළුවන් ඉහළම උපස්ථානය තමයි ඒ ධර්මයේ බුදු පියාණන් වහන්සේම දේශනා කළා තියෙනවා. මීට කලින් අවස්ථාවල මේ පින්නතුණ්ඩ කොතිබුත්තේ දේශනා අහන්නත් ලැබිලා ඇති. බුදු පියාණන් වහන්සේ එක් අවස්ථාවක ප්‍රකාශ කළ තියෙනවා ලෝකයේ දෙන්නෙක් කිනවය පහසුවෙන් උපස්ථාන කරලා රත්ය උපකාර කළා පිරිමහන්න බැරි. ඒ කියන්නේ ප්‍රත්‍යඋපකාර කළගුණ සලකලා ඉවර කරන්න බැරි දෙන්නෙක් ලෝකයේ ඉන්නවා. ඒ කවුද? මවයි පියයි. ඊළඟට ඒක සවිස්තර බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහ පුදුම අන්දමින් යම් දරුවෙක් යම් පුතෙක් අවුරුදු 100ක් වයස ඇති පුත්‍රයෙක් තමන්ගේ මවත් පියාත් දෙවුරින් හිඳුවාගෙන ඒ අයගේ සියලුම නෑම් ඇඟිලිම් මල මුත්‍රා ඇදීම් ආදී හැම එකක්ම කරමින් උපස්ථාන කරමින් අරගෙන ගියත් ඒත් අර මවටත් පියාටත් නෑ ගෙවලා නිම කරන්න බැරිය. ඒ වගේම යම් පුත්‍රයෙක් තමන්ගේ මවත් පියාත් සත්‍රුවණින් පිරුණු මේ මහ පොළොවේ අධිපතිකමට රජෙයිසුරු ලබා දුන්නත් ඒත් ගෙවන්න බැරිය නය. නමුත් යම් පුත්‍රයෙක් සද්ධාව නැති මව්පියන් ශ්‍රද්ධාවෙහි පිහිටෙව්වොත් සද්ධාගුණෙහි ශීල ගුණ නැති ශීලය නැති දුස්සීල මව්පියන් ශීලෙහි පිහිටුවා ලිව්ව ඒ වගේම පරිත්‍යාග ගුණ නැති මව්පියන් ත්‍යාග ගුණෙහි පිහිටෙව්වොත් ප්‍රඥාව නැති මව්පියන් ප්‍රඥාවෙහි පිහිටෙව්වොත් ඒ පුත්‍රයා අර මව්පියන්ට උපකාර කළා පමණක් නෙවෙයි සෑහෙන පමණ උපකාර කළා පමණක් නෙවෙයි පමණටත් වඩා උපකාර කළා වෙනවා කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඉතින් ඇත්ත වශයෙන් බොහෝ විටෝක සඳහන් වෙන්නේ ඒ පුත්‍රෙක් දැන් සාරිපුත්‍ර මහරහතන් වහන්සේ වගේ පැවිදි භූමියටපත් වෙලා ඒ සියල්ල අර කියාපු ගුණ ධර්ම වලින් සම්පූර්ණ වෙලා මාට පියාට ඔය කියාපු ආකාරයෙන් උපකාර වීම තමයි උත්කෘෂ්ඨම මට්ටම. දැන් මෙතන මේ දරුවන් කලේ මොකද? බුදුරජාණන් වහන්සේ අඳුනගත්තා, තුනුරුවන් අඳුනගත්තා, ත්‍රිවිධ රත්නය අඳුනගත්තා. එතකොට අර මේ වගේම සද්ධා වගේම අන්න මෞපිය උපස්ථානය පිළිබඳ යම් කිසි ගැඹුරු සංකල්පයක් ඇති වෙන්නේ නැති. කෘතඥතාව වශයෙන් එහෙම සිහිපත් කරගෙන තමයි පියාණන් ගෙන්නවලා ඒ වෙනුවෙන් අර ජීවභත්යක් දුන්නේ. මතකබත් නෙවෙයි, මැරෙනකම් බලන් හිටියේ නෑ. ජීවභත් වශයෙන් ඒකේ ආනිසංශ වශයෙන් තමයි අර කියාපු සද්ධාව නැති ඒ ගවඝාතක පුත්‍රයා සද්ධාවෙන් වැඩුණා, සීලය නැති නැත්තා සීලයෙන් වැඩුණා, පරිත්‍යාග නැතිව තිබිලා පරිත්‍යාගුණයෙන් වැඩුණා. ඊළඟට ප්‍රඥාව සම්පත්තිය කෙලවර තමයි අර අනාගාමී වුණේ. ඉතින් අන්න ඔය ධර්ම චක්‍රයේ ක්‍රියාකාරීත්වයත් අර දරුවන්ගේ අර මෞපිය උපස්ථානය ඒවත් අපිට හිතා ගන්න පුළුවන්. ඒවයි වටිනාකම. ඊළඟට අපි මේ ගාථාවල ගැඹුර කල්පනා කරලා බලමු. අපිට පෙනෙන තරමින් බුද්ධ ඥාණයට බුදු ගෝචර වෙන දේවල් අපිට එකපාරට කියන්න බෑ. බුදුරජාණන් වහන්සේට පේන්නේ නැති මෙන්න මේ ගවඝාතක පුත්‍රයා තුළ අතීත යම් උපනිෂේ සම්පත්තියක්, කර්ම ශක්තියක් මේ විදිහේ පරිසරයක ඇති දැඩි වුණත් මෙහෙම එකක් තියෙනවා කියලා එහෙම හිතලා වෙන්නේ නැති අපිට මේ ගාථා වාසයෙන් පේන්න තියෙන ටික විතරක් අපිට විවරණය කරන්න පුළුවන්. දැන් මුල් ගාථාවේ ඊට වශයෙන් ගාථා යුගල දෙකක් බුදු පියාණන් වහන්සේ දේශනා කළ බවයි පේන්නේ මේ දවස් දෙක ඇතුළත. එතකොට පළවෙනි දවසේ ඒ දේශනා කළ ගාථාවේ මුල් පදේ මොකක්ද? ඒ උපමාව ඊටාම ගැඹුරු උපමාවක්. මේ මහලු උපාසක වුණ හැමතලා කියනවා ඔබ දැන් පඳු පාටට හැරුණු කොළයක් වගේ. දැන් ගහකින් වැටෙන්න ළඟ විදියට වඳු පාට හැරුණ කොළේ පොඩ්ඩක් හුණක් ආව හැටිය ගැළවිල වැටෙනවනේ. අන්න එතකොට ඒක අනුව තමන්ගේ මහලු වයසේ තත්ත්වය තීරුම් කරලා දුන්නා. ඊළඟට එහෙම වැටුණට පස්සේ මොකද්ද වෙන්නේ? එහෙම නැත්නම් ඊළඟට යන තැන මතක් කරන්න තමයි යමපුරිසාපිච්ච තං උපට්ඨිතා ඔන්න දෙවෙනි පදයෙන් කියවෙනවා. යමපුරුෂය ඔබ පිළිගන්න බලාපොරොත්තු වෙන්න ඔන්න යන තැන පිළිබඳ යම් සංඥාවක් දුන්නා. අපිට හිතන්න තියෙන්නේ අර ගාවඝාතක පුත්‍රයා කැමැත්තෙන් අකමැත්තෙන් හෝ පියාගේ රස්සාවට උදව් වෙන්නේ නැති. ඒ වගේම ගව මාංශ කමින් ඉතින් ඒ විදිහට ගත කරන්නේ නැති. ඉතින් ඒ විදිහටම ජීවිතය කෙලවර වුණා නම් යන තැනයි අර කිව්වේ. යම දූතිය දැන් ලෑස්ති වෙලා ඉන්න ඔබ පිළිගන්න. ඒ වගේම උයෝග මුඛේච තිට්ඨසි. දැන් හරියට ගමනක් යන්න පිටත් වෙලා ගෙදරට ඇවිල්ලා ඉන්න වගේ දැන් ඔන්න යන්න වෙලාවත් ඇවිල්ලා. හරියටම සූදානම් වෙයි ඉන්නේ ඔබ. ඊළඟට පාතේ යම් පිටතේ නැවිජ්ජති. ඔබට මගට බතක් නැහැ, මගට වියදමක් නැහැ මේ යන්න ලෑස්ති වුණාට මොකද? ඔය සංවේගය ඇති කළයි මුල් ගාථාව බුදු පියාණන් වහන්සේ. ධර්ම සංවේගය ඇති වුණා. තමන්ගේ තත්වය ගැන, තමන් ගැන තමන් තුල කුසලයක් නැති බව මතක් කරලා දුන්නා. ඒකම අපිට හිතා ගන්න පුළුවන්. අර ගවඝාතක පුත්‍රයාට අතීතය මතක් වෙන්නේ නැති. අර සංවේගවත්ව ගෙදරින් දුව අවස්ථාව, පියාණන් කළ ආරක්ෂාව ඒ ඔක්කොම මතක් වෙන්නේ නැති අර යමපුරිස ගතන්තර තුලින්. මොන්නේ එතකොට යම් සංවේගයක් ඇති කළා. සංවේගය තුලින් තමයි ධර්මයට නැඹුරු වෙන්න ලැබෙන්නේ. මොන දෙවෙනි ගාථාව සෝකරෝහි දීපමත්තම දෙවෙනි ගාථාවෙන් අනු උත්සාහවත් කළා. මුල් ගාථාවෙන් තමගේ තත්ත්වය පෙන්වන්න කළා දුන්න සංවේගය ඇති කළා. දෙවෙනි ගාථාවෙන් උත්සාහවත් කළා. සෝකරෝහි දීපමත්තම ඒක නිසා ඔබ තමාට දිවිනක් කරගන්න ඔබේ ජීවිත ඔරුව පෙරලෙන්න ළඟයි. දිවිනක් සොයාගන්න, පිහිටක් සොයාගන්න කියන එකයි. සෝකරෝහි දීපමත්තනෝ තමාට දිවිනක් සොයාගන්න. කිප්පං වායම පඬිතෝ භව. ඉක්මනින් උත්සාහ කළ පඬිතෙක් වෙන්න. කිප්පං වායම පඬිතෝ භව. ඊළඟට නිද්ධාන්ත මළෝ අනංගනෝ. මලකඩ ඉවත් කරලා. එතකොට මේ මහලු මිනිසයාත් එක්තරා විදිහක පඬිතෙක්. රන් කරු උපාධිය ලබාගත්තු කෙනෙක්. ඉතින් ඒ පඬිතුගම උපකාර කරගෙන ඊළඟට මොකද්ද කරන්න තියෙන්නේ? නිද්ධාන්ත මළෝ වණංගනෝ. අර රන් කරුවෙකුට කරන්න තියෙන්නේ මේ මළ කඩ ඉවත් කරලා ආභරණ හැදීමේ දක්ෂතාව මේ පුද්ගලයා තුල තියෙනවනේ. දැන් කරන්න තියෙන්නේ ඒක නෙවෙයි. නිද්ධාන්ත මළෝ සිටියේ තියෙන මළ කඩ ඉවත් කළා කෙලෙස් නික්ලේශී වන්න අනංගනෝ. ඊළඟට දිබ්බං අරිය භූමි මේහි. එහෙම කළොත් නම් ඔන්න අර දිව්‍යමය ආර්ය දිව්‍ය භූමියකට යන්න පුළුවන් කියන එක බුදු පියාණන් වහන්සේ මතු කරලා දුන්නා. ඒක අහලා ඒ බුද්ධ දේශනාව තුළින් අනුමෝදනා බණ තුළින් ඇති වුණු ඒ තුළට හිත යවලා වෙන්න ඕන අර මිනිසයා සෝවන්නා කියලා කියන්නේ. අපිට එහෙම හිතා ගන්න තියෙන්නේ. ඉතින් ඊළඟට දෙවෙනි අවස්ථාවේ ඒ දවස ගත කළ ආකාරය අපි දන්නේ නැහැ මේ මිනිසයා. ඉතින් අර බුදු පියාණන් වහන්සේ දේශනා කළ ආකාරයට උත්සාහවත්ව දැන් තියෙන්නේ මගේ හිත තනාගන්නේ කියලා අර ගුරුවරයා සතුටු වෙන අන්දමේ රණ්ණාභරණයක් හදාගත්තා. ඒ හපංකම මෙතෙන්ටත් යොදාගන්නේ නැති සමහර විට. ඇත්ත වශයෙන්ම බුදු පියාණන් වහන්සේ මෙසිත තනීම පිළිබඳ කථාන්තරය කියන ඇතම් සූත්‍රවල සඳහන් කරන්නේ රන්කරු උපමාවමයි. රන්කරුවෙක් යම්සේ ඒ ගින්නක් දැල්වලා, දැන් රන්කරුව ඒ රන් ස්වර්ණාභරණ කර්මාන්ත ඒව ගැන දන්න අය දැකලා ඇතිනේ. ඒ අමු රන් කෑල්ල ගින්නට අල්ලලා කිඹලා ඒක රත් කරමින් විටින් විට පොඟවමින් වතුරේ දමමින් විටින් විට ඒක නිවෙන්න අරිමින් ওই විදිහට ක්‍රමානුකූල උත්සාහයකිනුයි රත්තරන් ආභරණ හදන්නේ. මේ බුදු පියාණන් වහන්සේ මේ උපමාව දෙන්න වෙන තැනක. ඒ වගේ ඒ උමා වාශයෙන් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා යම් කෙනෙක් සිත තනා ගන්නවා නම් නිවනට හිත ඒ විදර්ශනා ආදී භාවනා කටයුතු වලට යෙදෙනවා නම් ඒකට අවශ්‍ය වෙන දේවල් සමාධිය, වීරය, උපේක්ෂාව. අන්න ඒ කාරණාවලට උපමා හැටියට මේ දක්වන්නේ. දිගටම සමාධිය වඩනවා නෙවෙයි විටින් විට විටින් විට සමාධ කලින් කල දැන් අර රන්කරුවා සරින් සරේට අරක රත් කරනවා, සරින් සරේට වතුරෙන් පොඟවනවා, සරින් සරේට අරක ටික වෙලාවක් නිවෙන්න අරිනවා. ඒ වගේ විටින් විට ක්‍රමානුකූලව සමාධිය වඩන්න, ක්‍රමානුකූලව වීරය වඩන්න, ක්‍රමානුකූලව විටින් විට උපේක්ෂා. මොනවා ඒතකොට ඒ රන්කරු උපමාව ආශ්‍රයෙන්මත් බුදු පියාණන් වහන්සේ සිත් තැනීම ගැන කියලා තියෙනවා. අපි මේක අමතර කාරණයක් හැටියට දැක්ුවේ. නමුත් මේක ආශ්‍රයෙන් අපිට හිතා ගන්න පුළුවන් අර ඥානවන්ත ගල්ගාතික පුත්‍රයා එහෙම නැත්නම් මේ රන්කරුවා සමහර විට ඒ දවස දැන් තමාතුල සංවේගයත් ඇති වෙලා තියෙනවා, සෝවාන් ඵලයටත් පිවිසිලා තිබෙනවා. ඉතුරු හරිය සමහර විට එදා දවසේ කොහොම ගත කළාද අපි දන්නේ නැහැ. දෙවෙනි දවසේ බණ අහලා අනාගාමී වුණා කියලා කියනවා. ඉතින් මේක අපිට හිතා ගන්න තියෙන්නේ අන්න අර ධර්ම චක්‍රය ගැන කල්පනා කරලා බලනකොට මේ ආශ්චර්යවත් දෙයක් මේ ධර්ම චක්‍රය කියන්නේ. ඉතින් අපි මේ ධර්මයේ ಗುಣ ගැන සිනහ කරනකොට නිතර යොදන පද 10ක් කියනවා මේ පින්නතුන් කවදත් මේ හැම දිනපතාම වගේ කියන ස්වාක්ඛාත, සම්දිට්ඨික, අකාලික, ඒහිපාසික, ඕපනායික, පච්චත්තං වේදිතබ්බ. මේ ධර්මයේ තියෙන මහ පුදුම ගුණ. එතකොට කර්ම චක්‍රය අරහෙන් පෙරලෙන අතරේ බුදු පියාණන් වහන්සේ පෙරළූ ධර්ම චක්‍රය කොයිතරම් ප්‍රබලද කියතොත් ඒක දැන් ওই කොටිකුත් ඔය කථාන්තර ධර්ම කථාන්තර වලින් පින්නතුන් දන්නවා. සමහරවිට බුදු පියාණන් වහන්සේ පොඩි උපදේශක් පොඩි ගාථාවක් කියලා සෝවාන් විතරක් නෙවෙයි රහත් වුණ අවස්ථාවල හිටන් සඳහන් වෙනවා. අන්න ඒ ධර්ම චක්‍රය ආශ්චර්යයි. මොකද ඒ ස්වාක්ඛාතයි බුදු පියාණන් වහන්සේගේ මුවින්ම ගිලිහෙනකොට ධර්මය හරියටම ස්වාක්ඛාතයි. ආය අඩුවක් පාඩුවක් නැහැ. ප්‍රත්‍යක්ෂ ඥානය තුලින් ඒ පුද්ගලයාගේ ආසය අනුසය ඥාන කියලා කියන හැම කෙනාගේම බුදු පියාණන් වහන්සේ ඒ බුද්ධ ඥානය යොමු කරනකොට ඒ හැම කෙනාගේම අතීත ප්‍රවෘත්ති ඔක්කොම පෙන්ලා ඉවරයි. අතීත කර්ම වේග අර්ම ශක්තියින් හොඳ නරක ඔක්කොම පෙන්ලා ඉවරයි. ආසය අනුසය ඥාන ඒ වගේම ඒ ಜಾතිවල භාවනා වැඩුවා නම් ඒවට උපකාර කරගත්තු කමඨහන් පවා බුදු පියාණන් වහන්සේට පෙන්වනවා. එහෙම අවබෝධය තුලිනුයි බුදු පියාණන් වහන්සේ කෙනෙකුට බණපදයක් දේශනා කරන්නේ. ඒක ඒ ස්වාක්ඛාත ගුණය ධර්මය. ඒ ස්වාක්ඛාත නිසාම ඒක බුදු පියාණන් වහන්සේ ස්වාක්ඛාත වශයෙන් දේශනා කරන ධර්මයේ සම්දිට්ඨික මෙලොව මස්පනා පිටෙහි ප්‍රතිඵල දැකිය හැකි සත්‍යත්වයක් තිබෙනවා. මහ පුදුම දෙයක් ඒක මේ ධර්මයේ පිළිබඳව. ඒ වගේම අකාලික කල් නොයවා එතන එතරම් විපාක දෙනවා. ආයි පරලොව ගිහිල්ලා යන දෙයක් නෑ මෙතනම. එතකොට සම්දිට්ඨික අකාලික ඒහිපස්සික කියලා කියන්නේ තේ ධර්මයේ තියෙනවා එව බලව කියන ගතියක්. එව බලව. ඒක ධර්මයේ ක්‍රියාවට නගනවත් එක්කම එහි ප්‍රතිඵල තමන්ට අත්දකින්න පුළුවන්. ඒහිපස්සික ඕපනායික කියලා කියන්නේ ධර්මයේ තියෙනවා එකිනෙකට තල්ලු කරගෙන යන ගතියක්. එකකට එකක් සම්බන්ධ වෙලා යනවා. එක ගුණයක් පුරනකොට ඒකෙන් ගිහිල්ලා අනිත් එකට සම්බන්ධ වෙනවා. ඒ වගේම අපි බොහෝ අවස්ථාවල මේ පින්නතුන්ට කියලා තියෙනවා දීර්ඝ වශයෙන්. ඉතින් ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගය ආදී සම්‍යක් දෘෂ්ටියෙන් සම්‍යක් සංකල්ප ආදී ඒකෙන් එකකින් එකකට පුදුම අන්දමේ සම්බන්ධයක් තියෙනවා. ආයි කෙනෙක් ඇවිල්ලා තල්ලු කරන්න ඕනේ නැහැ. එක තැනකට දැම්මට පස්සේ ඒක අනු හරියට යනවනම් පඩි පෙළක් නගින කෙනාට එක පයක් උස්සනකොට ඊළඟ ඒක තියලා ඉවර වෙනකොට අනිත් කකුලේ ඉස්සිලා ඉවරයි. ඒ වගේ සම්මාදිට්ඨියට යනකොට ඔන්න සම්‍යක් සංකල්පයට ලෑස්ති වෙලා. ඒක යනකොට සම්‍යක් වාචා. ওই විදිහට ධර්මයේ කොතනින් ගත්තත් ඕපනායක ගුණයක් තියෙනවා. ඉස්සරහට තල්ලු කරගෙන යන ගුණයක් තියෙනවා. සම්දිට්ඨික අකාලිකේ හිපස්සික ඕපනායක. ඊනාට ඒවා නිසාම පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හිනෝ නැත්තං. ඥානවන්ත බුද්ධලෙක් නම් වැඩි උගත් කමක් නැතත් දැන් මෙතන නම් අර උපාධිධාරී ස්වර්ණකාරයේ නමුත් එහෙම එකක් නැතත් සාමාන්‍ය ගොවියෙක් හෝ වේවා අතීතයේ අරගෙන ආපු අර පුණ්‍ය ශක්තිය තුලින් මේ විදර්ශනා භාවනා අතීතයෙන් වඩලා තියෙනවා නම් ඒ බඳු කෙනෙකුට අන්න ඒ නුවණැත්තෙකුට පච්චත්තං වේදිතබ්බෝ තමාටම මේ සත්‍ය ධර්මයේ සත්‍යතාව දැන ඒවා ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. අන්නේ ගුණය නිසා වෙන්න ඕන අපිට හිතන දාගන්න තියෙන්නේ මේ මිනිසයා අපායට යන්න හිටි කෙනෙක් අනාගාමී වුණා. අපාගාමී වෙනව යනකොට අනාගාමී වුණා. ඉතින් ඒ වයින්ුත් අපිට යමක් තේරුම් ගන්න පුළුවන්. ඊළඟට අපි දැන් මේ කථාන්තරයේ ඔය එක පැත්තක් ධර්මයේ වටිනාකම. එතකොට අපි අර සාමාන්‍ය ගවඝාතක පුත්‍රයා කියලා කියනකොටම පුද්ගලයෙකුට අපි හං අඩු ගැහුවා වගේ සමාජයෙන් කොන් වෙන කෙනෙක් කියලා හිතෙන්නේ. නමුත් මේ කතාව තුළ මහ පුදුම සාධාරණත්වයක් තියෙනවා. ගවඝාතක පුත්‍රයා ඒ අර තමන් වෙනුවෙන් දානීය පූජා කළ දරුවන්ටත් වඩා කලින් අපිට හිතා ගන්න තියෙන්නේ මේ මිනිස්යා ඊට කලින් ධර්මයක් ගැන ඉදිරිය නැත. අතීත පුණ්‍ය ශක්තිය අනුවත් බුද්ධ දේශනාව හරියට එල්ල කළ නිසා අර වගේ තත්වයකටපත් වුණා. ඒ නිසා අපි ඒ වගේම කෙනෙකුට හං වඩු ගහන්න නරකයි, කෙනෙකුට හැදෙන්න ඉඩ තියෙනවා. ඒකයි කිව්වේ අර බුදු පියාණන් වහන්සේ සංවේගය මතු කරලා දුන්නාට පස්සේ අර පුද්ගලයා අර තමන්ගේ අතීතයේ සංවේග කර අවස්ථාව සිහියට නගාගෙන මම මේ මවත් ඇතෑරලා ගියත් ඇතෑරලා ගියේ මේ විදිහේ දර්ශනයකින් කොයිතරම් සංවේගයක් ඇතිවද ඒක අමතක වෙලා දුන්නු එක මතක් වෙන්නේ නැති. ඊළඟට අපාය බය ඇති වුණා එක්කම. අපාය බයත් සංවේගියත් එකතු වුණාට පස්සේ ඔන්න කරන්න තියෙන වැඩේ තේරුණා. දැන් ඉතින් හෙට යනවද හෙට මරණය වේද දන්නේ නැහැ. අදම මරණය වේද දන්නේ නැහැ කියලා එළබු සංවේගිකින් අපිට හිතා ගන්න තියෙන අර පුද්ගලයා ඒ බුදු පියාණන් වහන්සේ යම් ධර්මඥායක් මතු කළා නම් ඒ කාණුව හිතේ යොදන්නේ නැති කොහොම හෝ වේවා ඒ තත්වයටපත් වුණා. ඉතින් ඊළඟට ආයිත් අපි එන්නු අර කතාවේ මුල් හරියට. ඒකේ තියෙන මේ කථාන්තරයේ දැන් මිත්‍යා ආජීවයක් බව අපි කවුරුත් දන්නවා. මාංශ වෙනදාම මිත්‍යා ආජීවයක් වෙන්නේ මේ දැන් ඔය වසවිස වෙනදාම ආයුධ වෙනදාම වගේම සත්ව හිංසාවට ඒක හේතු වෙන නිසා, සතුන් මැරීමට හේතු වෙන නිසා. ඊළඟට ඒ එක පැත්තක් ඒ ආජීව වශයෙන් බලනකොට ගාඝාතකයා කෙලින්ම අපාය මාර්ගයට යොමු වෙලා හිටියේ. ඊට අමතරව දැන් මේ මාංශ රසයට ඇති වුණු ඇල්ම ගැනත් කල්පනා කරන්න වටිනවා. මොකද මේ නොයෙකුත් විදිහේ තර්ක ඉදිරිපත් වෙන්නේ, ඒ තර්ක ඉදිරිපත් කරන්නේ දිවෙනුයි. නමුත් අන්න ඒ දිව ගැන අපි දැන් ටිකක් හිතලා බලමු. මේ දිව කියන එක බොහොම සංවේදී ඉන්ද්‍රියක්. අපේ ශරීරයේ තියෙන ඉතාමත්ම සංවේදී ඉන්ද්‍රියක් මේ දිව කියන එක. දැන් හොඳ රස ආහාරයක් ගැන කියනකොට රසගාහාරය නැතත් දිව අගට මොකද වෙන්නේ? කෙලෙවුනව නේද? අන්න ඒ විදිහේ දෙයක්. එතකොට ඒ තරම් සංවේදී ඉන්ද්‍රියක්. මේ දිව තුල හැංගිලා තියෙනවා අතීත සංසාරයේ අපි නොයෙකුත් ජාතිවල තිරිසනුන් වෙලා, යක්ෂ රාක්ෂසින් වෙලා රස කර කර මස් කාපු ඒ අර කර්ම වේග මේවායි එකතු වෙලා තියෙනවා. එතකොට ඔන්න ඒවා අවදි කරගන්න හොඳ අවස්ථාව තමයි මාංශය මෙකට එකතු වුණා. දැන් මාංශයේ මාංශ රසයත් එක්ක තව යාළුවෙක් ඉන්නවා මත්පැන. ඔය දෙන්න එකට යනවනම් හුඟක් දුර යන්නේ නැහැ කි. සුර ලෝකෙට හොර පාරකින් යන්න තරමට දැන් ඔය මාංශ රසයයි මත් රසයයි එකට යනකොට ආයි අඩුවක් නැහැ. මෙතන මත් රසයක් නැතුවමයි මේ ගව ඝාතකයා හොඳට ආලා කියලා ඇවිල්ලා හිත තැම්පත් වුණු අවස්ථාවේ අරතරම් කූර දෙයක් කළේ. ඔකට මත් රසයක් තිබුණා නම් මොනව කරන්න බැරිද? ඒ බඳු දේවල් දැන් කොතිකුත් මේ සමාජයේ මේ පිනුදුන්ට අහන්න තිබිලා තියෙනවා. ඒවා දැන් සාමාන්‍ය සිද්ධි බවට පත් වෙලා තියෙනවා. වතරු බාය හෝටල් ආදී සත්වෝද්‍යාන හෝටල් පිටිපස්සේ තියෙන ඕන වෙලාවකට මේ සතික් තෝරගෙන ඕනේ හැටියට මේසෙට ගෙනල්ලා කපලා ලුණු ඇඹුල ඇතුව හෝ නැතුව හෝ හැබැයි හැඳිගේ අරුපු සහිත අනුභව කරන්න. ඉතින් ওই විදිහට ගිහිල්ලා යම් කිසි අවස්ථාවක් අර අතීතයේ ම්ලේච්ඡ යුගයට මාපසු යන විදිහේ රටාවක් ජීවන රටාවක් දැන් යනවා. ඒ වගේම ආජීවය ගැන හිතලා බලනකොට ඉතාමත්ම ලේසි ගොවිතැන තමයි සත්ව ගොවිතැන. දැන් බොහොම සත්ව ගොවි පළවල් වල සත්වයින් වපුරලා දින ගණනකදී කපා පාගා ගන්න සත්ව හොඳ ආශ්‍රයන්නක් ලබා ගන්න ක්‍රම විද්‍යාත්මකව දක්වලා තියෙනවා. ඉතින් ඒ විදිහ ආජීව වලින් බොහොම ඉක්මනින් පොහොසත් වෙන්න පුළුවන්. හැම තැනින්ම ආධාර ලැබෙන්නේ, හැමෝම කතා කරනවා අහන්න ලැබෙන්නේ අන්නේ බඳු අය ගැනයි. සමහරු ඒත් පුදුමයට වගේපත් වෙනවා අය බොහොම දියුණු වෙනවා කියලා. මුදණින් එහෙම වෙන්න පුළුවන්. ගිහිල්ලා වැටෙන්නේ කොහෙද කියන එක ධර්මානුකූලව අපි කල්පනා කරන්න ඕන. ඉතින් අන්නේ ඒ හැම එකකටම ඒ විදිහ ජීවිකාවලට අනුබලය ලැබෙන්නේ අපේ මේ දිවෙනුයි. මේ දිවෙනුයි අර කියන මාංශ රසය මස් රසයට තියෙන ලොල් බව නිසා අර තරම් ක්‍රූර දේවල් කරන්න පෙළඹෙනවා. ඒ වගේම ඒක මස් නැතුව කන්න බැරි කම, අර කුණු රහ නැතුව කන්න බැරි නිසාම අපි අර ගව ඝාතකයාට එහෙම නැත්නම් මාංශ මස් වෙලෙන්දට අපේ අනුග්‍රහය දක්වනවා. ඒක තමයි ওই ධර්මයේ කියලා තියෙන්නේ ප්‍රාණඝාත ශික්ෂාපදේ හරියාකාර රකින්නවනම් පාණං නහානේ නච ධාතයෙය නචානු ජඤ්ඤාහනතං පරේසං පරපණ නොනසන්නේය නොනසවන්නේය අනුන්ගේ පරපණ නැස්මට අනුදැන්මක්ද නොකරන්නේය. ඉතින් දැනුවත් හෝ නොදැනුවත් හෝ අපට එහෙම කියන්න බෑ. නමුත් අපට කොයි ආකාරයෙන් නමුත් අපට මස් ඕන ආහාරයට. ඉතින් ඒක කොතනින් හරි ලබා ගන්නත් ඕන කොහෙන් හරි ලැබෙන්නත් ඕන. ඉතින් එච්චර. නමුත් ඔය ඔන්න ඔය මසට තියෙන කෑදරකම නිසා තමයි අත්‍ය වශයෙන්ම අපිට හිතා ගන්න තියෙන්නේ මේ ආජීවය මේ තරම් මිත්‍යා ආජීවයට මේ තරම් ලුකුලක් ලැබිලා තියෙන්නේ. ඒකෝට තම තමන් කල්පනා කරලා බලන්න ඕන. විශේෂයෙන්ම ගල් ඝාතනය ගැන බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. තයෝ රෝගා පුරේ ආසුම ආදි වශයෙන් මුල් කාලේ තිබුණේ රෝග හතලු රෝග තුනලු. අතීතයේ ඉතාමත් නැත අතීතයේ එහෙම කාලේ තිබුණ බව සඳහන් වෙනවා. ඒ දීර්ඝායුෂ්ක මිනිස්කෙයින් ඉන්න කාලවල මහා පුදුම දේවල් ධර්මයේ සඳහන් වෙන මේ ලෝක ධාතුව පිළිබඳව. ඉතින් ඒවා බුද්ධ වචනේ වශයෙන් බලනකොට අපිට ඒවා පිළිගන්න සිද්ධ වෙනවා. මුල් කාලේ මිනිසෙයින්ට රෝග තුනලු තිබුණේ. ආසාව, බඩගින්න, ජරාව ඔච්චරයි තිබුණේ. ආසාවල් ඕනෑකම් වල තිබෙනවා. ඊළඟට බඩගින්නක් තිබෙනවා. ඊළඟට ජරාවටපත් වෙන ඔච්චරයි ළෙඩ. නමුත් ඒවා 98ක් වුණාලු ගවයින් මරන්න පටන් ගත්තට පස්සේ. ඉතින් ගවයින් මරණ එක ගැන විශේෂයෙන්ම ඒ ඉන්දියාවේ කොහොමද මේ බමුණන් අතර ඒ ඇත්ත වශයෙන් ගවයින් කියලා කියන්නේ දැන් මේ කාලේ anu මේ ඉන්දියාවේ පරිසරයේ පමණක් නොවේ මේ කාලේ මිනිස්සුන්ගේ ජීවිතය ගැන හිතලා බැලුවත් එළදෙන කියන්නේ කිරිමව්. එළදෙන කියන්නේ කිරිමව්. සමහර විට මවගෙන් බොන්න කිරි නෑ දැන් කාලේ. මුලින් ඉඳලම සමහර විට බොන්නේ එළදෙනගේ කිරි. එතකොට ඒ කිරිමව්. එතකොට ඒ කිරිමව් මරන්න තරම් ක්‍රූර වෙන එක ගැන පුදුමෙකුත් නෑ. සමහර විට ජීවමාන අනිත් මවුත් මරණ නිසා මේ කාලේ. නමුත් මේවා විපාක කොයිතරම්ද කියලා හිතන්න ඕන. ඒ වගේ තමයි ගවයා ඉතාම අහිංසක සතේ. ඒවක්ම බුදු පියාණන් වහන්සේ ඒ ධර්මයේ සඳහන් කරලා තියෙනවා. ඉතින් ගව ඝාතනය ඒ අතින් විශේෂම ගව ඝාතනය ආදී ඔය ඒ ධර්මයේ සඳහන් වෙනවා. ඇතා ගවයා ආදී සාමාන්‍යයෙන් ඒ දියුණු මනසක් ඇති සතුන් මැරීම ඉතාමත්ම භයානකයි. එපමණකින් හිතෙන්නේ නැහැ දැන් මාළුවා කියලා කියන්නේ ඇතම් කෙනෙක් මස් කන්නේ නැහැ මාළු කන. මාළුවාගේ මස් බව දන්නේ නැහැ. මාළුවා කියන්නේ වෙනම සතෙක්. ඒකට මස් තියෙන්නේ හරක ආදී ලොකු සතුන්ගේ. මාළුවාගේ මස් නෙවෙයි මාළු කන්නේ. ඉතින් කොයි හෝ වේවා අන්න ওই විදිහේ ඒ සංකල්පයේ මේකේ මුල තියෙන්නේ. මේකේ මුල තියෙන්නේ දිවියේ. ඉතින් ඒ දිවම තමයි නොයෙකුත් විදිහ තර්ක ඉදිරිපත් කරන්නේ. ඔන ওই විදිහේ තත්වයක් තියෙනවා. අපි කල්පනා කරන්න ඕන අපි යන්නේ කොහාටද කියලා. එතකොට මේ ලෝකයේ කොයිතරම් අර හිටි ගමම්ම මේවා පුඹලා වගේ මහා දියුණුව ඇතිනවා වගේම හිටි ගමම් ආයෙත් ගසාගෙන යනවා මූදු වතුර හරියවිලා. අර ඔක්කොම සමෘද්ධිය ඇති වුණාට පස්සේ හොඳට ලස්සනට පෙන්නලා සමහරු මාර්යාගේ ස්වභාවයක් ඒක උඩ දාලා ගහනවා වගේ දේවල්. ඉතින් කෝටිපතියෙක් වෙනවා දින ගන්නකදී අන්තිමට එක්කෝ මොකක් හරි භයානක අනතුරක් වෙලා මාරක අනතුරක් වෙලා අර පුද්ගලයා මැරෙනවා. එක්ක පිටතින් අර අනතුරක් ඇවිල්ලා හැම නැත්නම් ඇතුළතින් යම්කිසි බරපතල රෝග පීඩාවක් හරියටම අර කම්මසරික්කතාව කියලා කියන කර්මයට කර්මානුරූප රෝග ඉබඳු ප්‍රවෘත්ති අපිට කොතිකුත් තහන ලැබෙනවා මේ කාලේ පවා. භයානක අන්දමින් ගව ඝාතනය කළ සතුන් මැරීම සමහර විට කුකුලන් ආදී මැරුන් ඒ අය පවා සමහර විට ඒ තමන් කළ ක්‍රූර වද වලට ඒවා මතක් වෙන මතක් කර දෙන අන්දමේ රෝග පීඩා වලට භාජන වෙලා මනාශයටපත් වෙන බව ඒවා සමහර විට රහස්‍ය හැටියට හංගන්නත් උත්සාහ කරනවා මේ මිත්‍යා ආජීවයට රුකුල් දීමට. නමුත් මේවා සනාතන සත්‍යතාවල්. කර්මය හේ යාදිසං පපතේ බීජං තාදිසං හර්තේ පණ කල්‍යාණකාරී කල්‍යාණං පාපකාරී ච පාපකං. ඔන්න බුදු පියාණන් වහන්සේ දෙන ගොවිතැන කර්ම ගොවිතැන බුදු පියාණන් වහන්සේ මතු කළ දෙන්නේ යම් ආකාරයකට වපුරනව නම් ඒ ආකාරයට කපා පාගා ගන්න ඕන. කල්‍යාණකාරී කල්‍යාණං හොඳ දේ වපුරනව නම් හොඳ දේ කපා පාගා ගන්න පුළුවන් අස්වැන්නක් ලබන්න පුළුවන් හොඳ අස්වැන්න. පාපකාරී ච පාපකං පව් බීජ වපුරලා හොඳ දේවල් ලබා ගන්න බෑ කවදාවත්. ඒ වගේ පෙන්වුනට ඔන්නෝකයි. එතකොට බුද්ධ වචනය ඉතින් කර්ම චක්‍රය යන භයානකත්වයෙන් අපිට පේනවා. අපේ ජීවිත සකස් කර ගැනීම අපේ ආජීවය සකස් කර ගැනීම අපට අයිති දෙයක්. ආජීවය කියන එක නිකන් සිද්ධ වෙන්නේ නැහැ. ඒකට ලොකු උත්සාහයක් දරන්න ඕන. ඒක සම්‍යක් ව්‍යායාමය මතු කරගන්න උපකාර වෙනවා. සම්‍යක් ආජීවයට හිත යෙදීම. සම්‍යක් ආජීවය කියලා කියන්නේ ජීවිකා. ඇත්ත වශයෙන් කාටත් කියන ලොකුම ගැටලුව තමයි මව්පිය ආරක්ෂාවෙන් ඒකෙන් මිදිලා සමාජයට වැටුණාට පස්සේ තියෙන ප්‍රශ්නය තමයි ආරක්ෂාව. මව්පිය ආරක්ෂාව නැති වෙන හැටි තමන් ආරක්ෂාව කරන්න ඕන. මොකද්ද ඒක ලේසි ළඟට ඉක්මනින් පහසුවෙන් පොහොසත් වෙන්න පුළුවන් එකයි තෝරගන්න. ඒවා ඔන්න ඉදිරිපත් කරනවා. මේයි මේ තියෙන්නේ දවස් ගණනින් පුළුවන්. නමුත් අන්න අරකයි කාරණේ. ඒ තමන් වප්පන එකටම කපාපා ගන්න ලෑස්ති වෙන්න ඕන. ඉතින් අනිම නුවණින් කල්පනා කරන්න ඕන සමාජය දිහා බැලන. ඉතින් ඒ ක්‍රූරත්වයම තමයි සතුන් කෙරෙහි දක්වන ක්‍රූරත්වයම තමයි එකිනෙකා කෙරෙහි දැන් දක්වන්නේ. දැන් ඇතැම් අවස්ථාවවල මිනිසෙයින්ට හදිසිය දැනගන්න ලැබෙනවා තමන් මෙතෙක්කල් රස කර කර යම්කිසි භෝජන ශාලාවක ගත්තු ආහාරය මිනිස්ස මාංශයක් බව. එතකොට ඉතින් වමනේ දාලවත් පිළිමහන්න බෑ. නමුත් තව ටිකක් යනකොට ඒවත් සාමාන්‍ය දේවල් බවට පත් වෙලා අර අතීතයේ එකිනෙකා මරාගෙන කෑමෙන් ලේච්ඡ ගතිය මතුවෙන්න පුළුවන්. ඒත් වශයෙන් අර ජනගහන ප්‍රශ්නය නම් තියෙන්නේ ඒක ඉතාමත්ම පහසුවෙන් විසඳන්න ක්‍රමයේ තමයි එකිනෙකා මරාගෙන කෑම. අතීතයේ වුණත් ඒකයි. අතීතයේ බොහෝ ජනගහන ප්‍රශ්නයක් තිබෙන්නේ නැහැ. අන්න ඒ තරම් ක්‍රූරත්වයකට මිනිසෙකගේ සිත්පත් වෙන්නේ මේ පොඩි දෙයින්. මේ දිව මේක මේ තියෙන මාංශ රසය ඉවත් කරලා අර දැන් අර මිනිස්යාට එකපත් වේලක් කන්න බැරි වුණා මාංශ රසය නැතුව. තමදාම ඒක හරහත් ඒත් මදි. ඉතින් ඒක රස තෘෂ්ණාව ඇති වුණාට පස්සේ කොහොම හරි ඒක කොහොමද කියන එක නෑ කොහොම හරි ඒක ලැබෙන්න ඕන. අන්න ඒක තුල තමයි ළඟට ඒ අනිත්‍ය වට පිළිඹෙන්නේ. ඉතින් ඒක අපි කලේ නැතත් කවුරු හරි ලවා හරි කරවගෙන අපි ඒක තර්කානුකූලව ඒකේ වරදකුත් නැති කියන විදියට ඉදිරිපත් කරගෙන අපි ඒක රස කර කර වින්දනය කරනවා. නමුත් මේක තුල මේ සමාජයේ එන්නෙන්නම ඒ ගුණ ධර්ම පරිහානිය මේ නොයිකුත් දේවල් වලට මේ ළඩේට මෙන්න මේකත් හේතු වෙන්නේ කියලා හිතා ගන්න ඕන. මේ සමාජ පරිහානිය ඒ වගේම ආර්ථිකය පිළිබඳව මේ යන රැල්ල තමන් කල්පනා කරන්න ඕන නුවණින් කොයිතරම් ආධාර දුන්නත් යම් යම් ආධාර නොදිය යුතු පැතිවලුත් ආධාර දෙනවා මේවට. නමුත් අපට ඒව ඕනේ නැහැ. අපි අපේ ඒ අවංකයේ ධර්මානුකූල ප්‍රතිපත්තිය පිළිහිට කරගෙන බුද්ධ වචනයට අනුව ජීවත් වෙනවා කියලා අධිෂ්ඨාන ශක්තිය. ඒකම තමයි ඒ ආජීවය රැකීමට ව්‍යායාමයක් විශේෂ වීරියක් අවශ්‍යයි කියලා කියන්නේ. නොයෙකුත් දේවල් තිබෙනවා. නමුත් අර හිතේ කෙලෙස් මතුවෙන ආකාරයට ඉඩ නොදින් ඒවට ඉඩ නොදෙන. එහෙම නැත්නම් ඔන්න අපිට පුළුවන් කෙනෙකුට පුළුවන් ආයුධ වෙන දාම කරන්න, වසවිස වෙන දාම කරන්න. ඒවයිමත් ලොකුවට උපයා ගන්න පුළුවන්. ඒවත් මිත්‍යා ආජීවය හැටියට බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙනවා. ඒත් සත්ව හිංසාවාදීට හේතු වෙන නිසා. ඒ අනුව එතකොට කල්පනා කරන්න ඕනේ මේ හැම එකක් තුළම අපි මේ බුදු පියාණන් වහන්සේගේ ධර්මය ගැන කොතිකුත් කතා කළත් ඒවා අනුව ජීවත් වෙන්නේ නැත්නම් කවදාවත් මේවායේ මේ බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ලබා ගන්න බෑ. ඒකට එදිනදා ජීවිතය තමන්ගේ ජීවිත රටාව සකස් කර ගැනීමේ ඒ වගකීම තමන් සතුයි. ඒ ආජීවය පිළිබඳව වගේම තමන්ගේ අර මාංශ රසය ආදී ඒවට තියෙන ලොල් බව යම්කිසි අදිෂ්ඨානයක් තුලින් ඇත්ත වශයෙන් තමන් යම් ප්‍රතිපත්තියක් රැගෙනකොට ඒ ප්‍රතිපත්තිය තවත් ප්‍රතිපත්ති රකින්න ශක්තියක් වෙනවා, උපකාරවත් වෙනවා. මත්පැනට ලොල්ුණු පුද්ගලයා ඒ මත්පැන පිළිබඳ ඒ ආශාව ඇතිහැරි අවස්ථාවේ පුද්ගලයාගේ හිත ලොකු ශක්තියක් ඇති කරගන්න පුළුවන් හිතට. ඒක පිළිහිට කරගෙන ඉදිරියට යන්න පුළුවන් ධර්ම මාර්ගයේ. ඒ වගේම තමයි මේ කියාපු කාරණයක්. ඒකට මෙන්න මේ කොතිකුත් ධර්ම කතාවලින් අපට පේනවා මේ වයින් යන්නේ අන්තිමට ඒ බුදු පියාණන් මහසේ දක්වලා තියෙන ප්‍රාණඝාත අකුසලයේ විපාක හැටියට. ප්‍රාණඝාත අකුසලයේ ගැන කෙලින්ම කියනවා ලුද්දෝ ලෝහිත පාණී බොහොම රෞද්‍ර විදියට ලේ වැකුණු අත්‍යතිව සතුන් මරමින් ජීවත් වුණු පුද්ගලයා යන්නේ නිරය, තිරිසන් යෝනිය, ප්‍රේත ලෝකය, අසුර ලෝකය. ඔය හතරට යන්නේ. ඊළාට යම් විදියකින් මනුෂ්‍ය ආත්ම භාවයක් ලැබුවත් අල්පායුෂ්ක වෙනවා කියලා කියලා තියෙනවා. අල්පායුෂ්ක සංවත්තනික කියලා කියනවා. අල්පායුෂ්ක බවට හේතු වෙනවා ප්‍රාණඝාතය. ඒ වගේම සතුන් තෙහිංසා කිරීම තුළින් නිතර රෝග පීඩා ආදී ඇති වෙන බව කියලා තියෙනවා. ඊළඟට ඒ වගේම මේ වාටනෙකුත් සාධක බුදු පියාණන් වහන්සේගෙන් පමණක් නෙවෙයි ඒ මහා ඍද්ධිමත් මුගලන් මහරහතන් වහන්සේගෙනුත් ලැබිලා තිබෙනවා. ඊට කලින් අවස්ථාවලත් අපි මතක් කරලා තියෙනවා. ඉතාමත් හොඳ සිද්ධියක් මේ ගවඝාතක කාරණයක් සම්බන්ධ එක් අවස්ථාවක මුගලන් මහරහතන් වහන්සේත් ලක්කන මහරහතන් වහන්සේත් ගිජිගුළු පහුවේ වැඩ වාසය කළා. එක දවසක් ද මුගලන් මහරහතන් වහන්සේ ලක්කන හාමුදුරන්ට කිව්වා අපි යමු රජගහනුවරට පිණ්ඩපාතේ කියලා වඩිමු කියලා. ඊළඟට ගිජිගුළු පහුවෙන් බැහැගෙන යන අතරේ මුගලන් මහරහතන් වහන්සේ එක්තැනකදී පොඩි හිණාවක් පහළ කළා. මේ රහතන් වහන්සේලාගේ හිණාවල් ඉතාමත් අර්ථවත්. පොඩි හිණාවක් මද සිනහාවක් පාල කළා. ලක්කන හාමුදුරුව ඇහුවා මොකද මේ පොඩි සිනහාවක් පාල කළේ කියලා. ඒක බුදු පියාණන් වහන්සේ ඉදිරියේ දිහන්නේ කිව්වා. මම දැන් කියන්නේ නැහැ කිව්වා. ඊළඟට මේ දිනම දානි වන්දනල පින්ඳ පාති කරගෙන දානි වන්දනල විලා බුදු පියාණන් වහන්සේ ළඟට වැඩම කළා. එතෙන්දී අන්න ලක්කන ආමුද්‍රව මුගලන් මහරහතන් වහන්සේගෙන් අහන හැටියට මහනවා. ඇයි මේ ආවල්ලා වෙලාවේදී වහන්සේ අර මද සිනාවක් පාලකලේ? ඔන්න බුදු පියාණන් වහන්සේ ඇතුළු සංඝයා වහන්සේලා ඉදිරිපිට මුගලන් මහරහතන් වහන්සේ කාරණේ හිලිකනවා. මම දැක්කා විදුළු පවුවෙන් බහින අතරේ අහසින් යන වැට සැකිල්ල. ඒ ඇට සැකිල්ලට විදුළු හිණියන් කපුටන් උකුස්සන් එයාලි ඉලයට අතරට අණිනවා. අර ඇට සැකිල්ල විලාක් කියමින් අඬමින් පියාඹමින් යනවා. මට ඒ වෙලාවට සිනහාවක් පහළ වුණා, මේ විදිය සත්වයේ ආත්ම භාවයක් තියෙනව නේද කියලා. ඔන්න එතකොට ඒක කිව්වහම බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන සංඝයා වහන්සේලා ඉදිරියේ, මහණෙනි මමත් ඔය සත්වයා දුටුවා, ඔය පුදුම සත්වයා මමත් දුටුවා දිවසින්. නමුත් මම ඒක ප්‍රකාශ නොකළේ. මම මේක කිව්වට පස්සේ ඒකෝ අපට පේන්නේ නැහනේ කියලා ඒ විදිහට බුදු පියාණන් වහන්සේ මා කෙරෙහි හිත දූෂ්‍ය කරගත්තා නම් ඒ අයට ඒක නරකට හිටිනවා, එයාට අපාගත ගාමී වෙන්නත් පුළුවන්. සමහර විට බුදු පියාණන් වහන්සේ බොරු කියනවා කියලා. අන්න ඒක නිසායි මම මේව නොකිව්වේ. දැන් මට සාක්ෂිකාරයෙක් හම් වෙලා තියෙනවා. මේ බුදු පියාණන් වහන්සේ ඒක ආරම්භ කළෙත් මගේ ශ්‍රාවකයන් ඇස් ඇතුව ජීවත් වෙනවා, නුවණ ඇතිව ජීවත් වෙනවා. මේ වගේ දේවල් මට පමණක් නෙවෙයි මගේ ශ්‍රාවකයන්ටත් පේනවා කියලා. අන්න එතකොට බුදු පියාණන් වහන්සේ සාක්ෂි ස්ථානයේ හිටියා. අර ඒ ඇට සැකිල්ලක් වගේ ගියේ ගවඝාතකයේ කියලා බුදු පියාණන් වහන්සේ හඳුන්වලා දුන්නා. මේ රාජගහ නුවරම ගවඝාතකයේ ඒ ගවඝාතක කර්මය හරියට කිරීමේ ආනිසංස වශයෙන්, එහෙම නැත්නම් විපාක වශයෙන් බොහෝ වර්ෂ ගණනක් බොහෝ වර්ෂ සිය ගණනක් බොහෝ වර්ෂ දහස් ගණනක් මෙරෙහි පැහිලා දැන් මේ ආත්ම භාවය ලබාගෙන සිටිනවා. කියලාන්නේ විදිහට අර එතකොට අර ගවයින්ගේ මස් හූරල දාලා ඇට සැකිලි ඔය කොතිකුත්වේ මස් කඩවල දකින්න ලැබෙනවා. අන්නේ ඇට සැකිල්ලක් වගේ දැන් මේ මිනිස්සයා. හැබැයි අර කුරුල්ලන් අර සතුන අනිනකොට විඩාක තියුවේ ඒ ආත්ම භාවය දැන් අපට සාමාන්‍ය පීඩිය හැට පේන්නේ නැති පුදුම විදිහේ ජීව ආත්ම භාවයන් මේ ලෝකයේ තිබෙනවා. දිවස් ඇති අයට පෙනෙන්නේ ඒ විදිහම. තවත් කතාන්තරයක් ඒකම සඳහන් වෙනවා. මස් වැදැල්ලක් අහසෙන් යනවා, ඒ ගිජුලීයන් කපුටන් අනිනවා. අර මස් වැදැල්ල කෑ ගහ ගා අහසේ පියාඹිනවා. මොකද්ද මේ මස් වැදැල්ල? ඒත් යම් කිසි සත්ව ආත්ම භාවයක් අතීතයේ ගවඝාතකේ. ඔන්න ඒ වගේම කුරුළු ඝාතකයන් ආදීන් පිළිබඳ ප්‍රවෘත්ති රාශියක් ඒකම සඳහන් වෙනවා. ඒ සතුන් මැරීමේ විපාක වශයෙන්. එතකොට ඒ මෙලොව අර ප්‍රේත ආත්ම යක්ෂ ආත්ම වශයෙන් ලබන ඒවා ඒ කතරපු කර්මයේ වර්ගකොණ අද කෙලවර විපාක අවශේෂ නියම විපාකයේ විඳින්නේ නිරයේ. නිරාදුක් විඳලා කල්ප ගණන් එහෙම නැත්නම් 100,000 ගණනක් විඳලා ඉවර වෙලයි ඒ ප්‍රේතාත්ම භාවවල දිවස්තියට පමණක් පෙන්න ඒ තත්ත්වය ලබන්නේ. ඊටත් මෙහා ඇවිල්ලා තමයි මනුෂ්‍යාත්ම භාවය ලැබලා අපට ඉඳ හිටලා අහන්න ලැබෙනවා. යක්ෂයින් වගේ දරුවන් උපදිනවා. ඊළඟට එදිනදා නොයෙකුත් විදිය අංග විකල පුද්ගලයින් අතපය නැති තව ලෙඩ රෝග අතීත කර්ම වේග අනුව භයානක කර්ම වේග අනුව පුදුම අන්දමේ ලෙඩ රෝග ඇති වෙනවා. ඔය යට තියෙන යන්න අර විදිහේ කර්මය කියලා හිතා ගන්න ඕනේ. ඒකට ප්‍රාණඝාත කුසල ඉතාම බරපතල දෙයක්. ඒකයි ඒක පළවෙනි ශික්ෂාපදයේ හැටියට දක්වලා තියෙන්නේ. ඒකටම උපකාර වෙන දේ තමයි සත්ව හිංසාව. ඉතින් ඒ වගේ දැන් මෙතන ඒ හැම එකකටම මුල් වෙන්නේ අර එක්කෝ දැන් තිරිසන් සතාගේ ස්වභාවය, තව එකෙක් ගිල දාන එක. ඒ තිරිසන් සතා මැරෙනකන් ඉන්නේ නැහැ. ඇතැම් සතුන් ඉන්නවා. සමහර විට අපිට දකින්නත් ලැබෙනවා ඒ සතාගේ අවසාන දුක් ගැනවිල්ල ඇහෙන්නේ අනිත් සතාගේ බඩ ඇතුලේදී. දැන් ඔය කබරු එහෙම සතුන් සතෙක් ගිලිනකොට සමහර විට ඒ කෑ ගහ ගහ ගෙම්බන්නේ එහෙම අන්තිම හඬ ඇහෙන්නේ ඒ සතාගේ බඩ තුලින් වගේ. අන්න ඒ තරම් මේ පණ පිටින් ගිලින සිරිත තමයි සතාගේ තියෙන්නේ. ඒකයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන්නේ යමෙක් තිරිසන් ලෝකයට වැඩුණාට පස්සේ ආයි ගොඩ එන එක බොහොම අමාරුයි කියලා. නියපිට පස් වගේ ඉතාම දුෂ්කරයි කියලා. මොකද හේතුව ඒ අපායවල තත්ත්වය බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ අඤ්ඤමඤ්ඤ කාදිකායත්තවත්ති දුබල කාදිකා. තිරිසන් ලෝකයේ වැඩි කොටම තිබෙන්නේ දැන් කරගුන් වගේ සතුන් නෙවෙයි, මස්කන සතුන් පිළිබඳව අඤ්ඤමඤ්ඤ කාදිකා උනොන් කාදනිමි. ඒ වගේම දුබල කාදිකා දුර්වලය කාදන්නා. විශේෂයෙන්ම මුහුදේ මසුන් පිළිබඳව ඒකට කියන්නේ මාත්‍යන් ඥාය කියලා. ඒකත් තව කය වතුරු කරගන්නවා. එතකොට මෙන්න මේ தത്വයට මිනිස්සය යනවා නම් ඒ මිනිස්ස ගමක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අර දැන් ඇත්ත වශයෙන් ඒක රටාවක් වෙගෙන යනවා. මළගිය සතෙකුගේ මස් වලට වැඩි කැමැත්තක් නැහැ. තිරිසන් සතුනුත් එහෙමයි. පණ පිටින් පණ ජීව රුධිරයත් එක්කම ගොදුරු කරගන්නේ එකයි සිරිසං සතාගේ සිරිත. තැනුත් ඉතාමත්ම අලුත්ම මෝස්තරේ තමයි ඒක. අලුත්ම මෝස්තරේ සතෙක් අවසන් හුස්ම හෙලන්න කලින් ඒ සතාගෙන් ගන්න පුළුවන් මාංශය අරගෙන අපේ දිව පිනවන්න ඕනේ. ඒකයි අලුත්ම ක්‍රමය. ඔය හෝටල් වල එහෙම ඒවා මැරෙනකන් ඉන්නේ නැහැ. තම තමන් මේවා කරගන්නවා. ඉතින් ඒක අර හැඳිගැරුපු ආදී බාහිරාව ටික ඉවත් වෙනකොට ඇත්ත වශයෙන්ම මෙතන තියෙන්නේ අන්නරම් ලීච්ඡ යුගයට ආපසු එීමක් තමයි. ඉතින් මේ වගේ අපි නුවණින් කල්පනා කරන්න ඕන. මේ හැම එකක් තුලින්ම අපි මේ ලොකු ලොකු ගැඹුරු ගැඹුරු දේවල් අල්ලනවා. නමුත් එදිනදා ජීවිතයේ මේ සාමාන්‍ය හැටියට පෙනෙන නමුත් බොහෝ දුර යන මේ දුර්වලකම් හදාගන්න අපි උනන්දු වෙන්නේ නැහැ. ඒ වෙනුවට නොකුත් තර්ක ඉදිරිපත් කළා. ඒ වයින් ඇඟ බේර ගන්න බලනවා. ඇඟ බේර ගත්තත් වින්නතුනේ හිත බේර ගන්න බෑ. එතකොට ඇඟත් අන්තිමට මේ භයානක කර්ම වලට හේතු වෙන යම් අවස්ථාවක සංසාය කල්පනා කරලා දැන් මේ පින්නතුනුත් මේ වටිනා දවසේ යම් කිසි ශීලයක් සමාදන් වුණා. ශීලය කියලා කියන්නේ හීලෑකමයි. ඒ හීලෑකමට ඔය කියාපු කොයිවත් අයිති සතුන් මැරීමෙන් වෙන් වෙනවා, හොරගම් කිරීමෙන් වෙනවා, ඔය ආදී විරති වියේ වේරමණී කියලා වචනය නිරන්තරයෙන් මතක් කරගන්න ඕනේ. මේ ශික්ෂාපදයක තියෙන වටිනාම වචනය තමයි වේරමණී කියන එක. වේරමණී කියලා කියන්නේ වෙන්වීම කියන එකයි. එතකොට කිරීම පහසුයි, වෙන්වීම අපහසුයි. වෙන්වීම අපහසු දේ කිරීම තුලින් තමයි අපිට අන්න අර ඒ ශික්ෂණයම තමයි අන්තිමට අපේ ජීවිත හැඩගස්වා ගන්න උපකාර වෙන්නේ, හීලෑ කෙනෙක් වෙන්නේ. අන්න එතකොට ඒකයි අර ඇතෙක් අස්වෙක් හීලෑ කරන්න යන ඇද්ගොවෙක් අස්ගොවෙක් කොයිතරම් වෙර වෑයම් කළාද ඒ සතා හික්මවා ගන්න වල් සතෙක්. අපටත් එතකොට ඒ වෙන කෙනෙක් කිව්වට නෙවෙයි අපි අපිම ඒකට උපකාර වන්නේ. තුනුවන් කෙරෙහි ශ්‍රද්ධාවයි බුදු පියාණන් වහන්සේ අපට දුක් දෙන්න කිව්වා නෙවෙයි. අර කිව්ව හැටියට මේ දුකෙන් පෙළෙන සත්වයාට මේ ධර්ම චක්‍රයේ පිහිටෙන් දුක් කෙලවර කරගන්නයි බුදු පියාණන් වහන්සේ මේ ධර්ම චක්‍රය අපට මතු කරලා දුන්නේ. ඒකට අනුව මේ ශීලාදී ශික්ෂාපද වදයක් හැටියට කරදරයක් හැටියට නෙවෙයි අපේම යහපත සඳහා. අපේ යහපත කියනකොට මෙලොව යහපත පමණක් නෙවෙයි. මෙතනින් කෙලවර වෙන්නේ නැහැ ජීවිතේ. මෙතනින් කෙලවර වෙනනම් කොයි විදියට ජීවත් වුණත් කමක් නැහැ. නමුත් බුදු පියාණන් වහන්සේලා දක්වලා තිබෙන එපමණක් නෙවෙයි අතීතයේ යෝගීන් පවා මේ අනන්ත කාලයක අපි සංසාරේ නොයෙකුත් ආත්ම බාලු උපදිමින් මැරෙමින් යන බව. එතකොට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තියෙනවා නැත්නම් කම්මං කතං සාදු යංකත්වා නානුතප් යංකත්වා අනුතප්පති යස්ස අස්ස මුඛෝ රෝධං විපාකං පටිසේවති. යම් කර්මයක් කරලා ඒකට පසුතැවිලි වෙනවා නම් කඳුළු පී මුහුණෙන් ඒකේ විපාක විඳිනවා නම් ඒ කර්මය හොඳ කර්මයක් නෙවෙයි. එතකොට ඇතැම් කෙනෙක් කියන්න පුළුවන් දැන් මේ අපි මේ කර්මය කළාට ඊළඟ ආත්ම භාවය උපන්නා අපි දන්නේ නෑනේ, අපි නෙවෙයි, එතන අපි කතාවක් නෑනේ, මතක නෑනේ. එතකොට මෙහෙම කියලා පීරින්න බෑ. විඳින අවස්ථාවේ අනේ කොහොමද මේක උනේ කියලා දන්නේ නෑ. නමුත් ඒ විඳනය තුළ දුකක් Tamanට අයිති වෙනවා. එතකොට දැන දැන මේ කරපු එක නිසා තමයි යම් අවස්ථාවක නොදැන හෝ අහවලා කළයි කියලා දැන නැතුණත් Tamanට විඳින සිද්ධ වෙන්නේ. අන්න ඒකයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා දෙන්නේ. ඉතින් අර දක්ෂ වෛද්‍යවරයෙක් ළඟට ගියාට පස්සේ තමයි අපිට තේරෙන්නේ පොඩි කාලේ අපි දන්නේ නැතුව යම් කිසි දෙයක් අගුණ දෙයක් අපි කාලා තියෙනවා. ඒක මේ ඇවිල්ලා අන්තිමට සමහර විට මේ කාලේ කියන ඔය පිළිකාදී රෝගයක්. ඉතින් ඔන්න එතකොට මතක් වෙන්නේ අනේ අපි මේ හොඳ රස ආහාරයක් අරගෙන තියෙන පස්සේ මේ වෛද්‍යවරයයි කිව්වේ මේ தත්ත්වය මේකයි හේතුව කියලා. ඒ වගේ බුදු පියාණන් වහන්සේත් අපිට ලෝකයට පෙන්වුම් කරලා දෙනවා. දැන් මේ හොඳින් සනීපෙන් වගේ හිටියට මේ දෙරේට ඕන කරන මේ යම් කිසි විෂ බීජයක් මේ හිතේ තියෙනවා. ඒක ඉවත් කරන තුරු නිරෝගී වෙන්න බෑ. අන්න මේ විදිහට කල්පනා කරලා එතකොට අර නොයිකුත් තර්ක විතර්ක වලින් නැවත උපන්නට ඒ අපි නොවේ කියලා හැම බේරෙන්න බෑ. කර්මයේ විපාක තමන්ට ඒ වගේ කීම ගන්න වෙන යම් අවස්ථාවක මේ විදිහට කල්පනා කරගෙන තමන්ගේ ජීවිතාව හරිගස්සෙ ගන්න අතර මේ හැම එකක්ම කරන්න යන අර මහලු ගවඝාතක පුත්‍රයා අවසාන අවස්ථාවේ නියම පඬිතෙක් වගේ දැන් මේ කාලේ පඬිතියා කියලා කියන්නේ දැනුගත්කම්. මෙතනම පඬිතියා කියලා කියන්නේ දැනුගත්කම් වලට නෙවෙයි මෙතන බුදු පියාණන් වහන්සේ ඉක්මනින් උත්සාහ කරන්න කිව්වේ. අන්න අර හිත පිරිසුදු කර ගැනීම නිද්ධාන්ත මලෝ අනංගනෝ ඒකයි පඬිතකම. නියම පඬිතකම ඒකයි. එතකොට අන්නේ විදිය පඬිතෙක් වෙන්නයි මේ අපි මේ හැම කෙනාටම ආරාධනා කරන්නේ. කිප්පං වායම පඬිතෝ භව කියන මේ පාඨය තමන්ගේ ජීවිතයට ආදර්ශ පාඨයක් කරගන්න වටිනවා මේ ගාථාවනි. එතකොට මෙතෙක් වේලා මේ පින්නතුන්ට තම තමන්ගේ ඒ ජීවිකාව එදිනදා දිවි පැවතුම් සකස් කර ගැනීමටත් උපකාර වන්නා වූ මේ ධර්ම චක්‍රය ඇති ආශ්චර්යවත්වත් පින්නම් කරන්නා වූ ධර්ම දේශනාවක් තුළින් යම් මේ පින්නතුන්ට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ආදී නිවනට උපකාර වන ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම මතු කරගන්න හේතු වුණා නම් ඒ සියල්ල උපකාර කරගෙන කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් පිහිට කරගෙන ඉක්මනින්ම මේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී සියලු සංසාර දුකින් අත් මිදලා උතුම් අමා මහ නිවන් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ග බල ප්‍රතිවේදයෙන් ලබා ගැනීමට මේ කුසල ශක්තිය ඒකාන්තයෙන්ම උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න ඕනේ. එසේම යම් තාක් විශ්වයේ අවීචයේ සිට අගණිත දක්වා වූ යම් තාක් සත්ව කෙනෙක් ධර්ම දේශනාමය ධර්ම ශ්‍රෝණයමය කුසලයේ අනුමෝදන් වීම බලාපොරොත්තු වෙනා නම් එහෙම කෙනෙක්ම ඒ තුලින් තම තමන්ගේ ඒ කුසලයේ අනුමෝදන් වීම තුලින් ප්‍රාර්ථනීය බෝධිගින උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරගෙන මේ ගාථා කියන්න
ආකාශට්ඨා ජුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනා ආකාශට්ඨා ජුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මං පරං දුක්ඛප්පත්තා දුක්ඛාභයප්පත්තා නිබ්බයා සෝකප්පත්තා සෝකාහන්තු සබ්බේ විපාමනෝ දුක්ඛප්පත්තා දුක්ඛාභයප්පත්තා නිබ්බයා සෝකප්පත්තා සෝකාහන්තු සබ්බේ විපාමනෝ දුක්ඛප්පත්තා දුක්ඛාභයප්පත්තා නිබ්බයා සෝකප්පත්තා සෝකාහන්තු සබ්බේ විපාමනෝ පිනා පුඤ්ඤ සම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන භක්තියා පිනා පුඤ්ඤ සම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන භක්තියා පිනා පුඤ්ඤ සම්මේන මාමේ බාල සමාගමෝ සතං
නීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුද්ධි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුද්ධි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුද්ධි භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධಂತಿ ආයුවන්න සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේ වෙච්ච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.